ගරු බඳුල ගුණවර්ධන මහත්තුමා මාර විනාඩි 15 කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කාර්ය මේ කතානායකතුමනි, මේ තිරසර ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම අපේ වනජීවි අමාත්‍යාංශයේ තිරසර සංවර්ධන ඒකාබද්ධව කරන එකට අපි සුබපතනවා. මක්නිසාද යත් ඒකාබද්ධ විපක්ෂයත් අපේ ඕනෙම දේශපාලන පක්ෂෙකුත් මේ තිරසර සංවර්ධනය පිළිබඳ ලෝකයේ පවතින ප්‍රතිපත්ති මාලාවට දේශපාලන පක්ෂ වශයෙන් එකඟයි. මොකද අනාගත පරම්පරාවට උරුම වෙන්න ඕනේ සම්පත් ප්‍රමාණය ඔවුන්ට ඉතිරි කරමින් වර්තමානයේ ජීවත් වෙන මිනිසුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා ඒ සඳහා ඉලක්ක වෙච්ච සංවර්ධන මාවත තමයි තිරසාර සංවර්ධනය කියලා අදහස් කරන්නේ. අපි වර්තමානයේදී ඉතාම ගිජු ලෙස අනාගත පරම්පරාවට තියෙන සම්පත් වැළඳගෙන ඒ තුලින් අපි පමණක් ලෝකේ වර්තමානයේ ජීවත් වෙන ජනතාව පමණක් ජීවත් වුණොත් අනාගතයේ අපි විසින් නිර්මාණය කරන අනාගත පරම්පරාවට ඉතාම ඛේදජනක ඉරණමකට මූණ දෙන්න සිද්ධ වෙන නිසා ලෝකයේ විශිෂ්ටතම ආර්ථික විද්‍යාඥයන් විශේෂඥයන් එකතු වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඒකාබද්ධ වෙලා බඩගින්න, දුප්පත්කම, විරකියාව නැති අධ්‍යාපනය, සෞඛ්‍ය, සමාජ සුබසාධන අංශවල ඉහළ ගුණාත්මක තත්ත්වයක් සහිත වඩා යහපත් මිනිසුන් ජීවත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ආර්ථික රටාවක් ඇති කිරීම සඳහා තමයි මේ තිරසාර සංවර්ධන මාවත ඇති වෙලා තියෙන්නේ. අපි එතනදී ප්‍රථමයෙන් තේරුම් ගත යුතු වෙනවා පාර්ලිමේන්තුවක් සහ මේ රටේ දේශපාලන පක්ෂ විසින් ඇත්ත යථාර්ථයේ පිළිබඳ ආර්ථික සංවර්ධනයේ මිම්මක් නැතුව අපේ හිතේ තියෙන වෛරයට හෝ දේශපාලන වෙනස් කරුණු කාරණා මත මේ සිද්ධි දෙස බැලුවොත් අපිට හොඳ තිරසාර සංවර්ධන ඉලක්කයක් කරා ළඟා වෙන්න බෑ. මම උදාහරණයක් වශයෙන් සඳහන් කළොත් 1948 සිට අපේ රටේ ප්‍රධාන ආර්ථික විචල්‍යයන් තියෙනවා නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුන් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන්ට ඇතිවෙන බලපෑම කුමක්ද කියන එක පිළිබඳ මැනලා තමයි මේ සංවර්ධන දර්ශක සකස් කරන්නේ. එතකොට ඒ සියලුම දර්ශක ගත්තොත් නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුන් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍ය සියල්ල 1948 නිදහස ලැබුණ දවසේ සිට මහින්ද රාජපක්ෂ යුගයේ එනතෙක් මේ යුද්ධයක් අවුරුදු නිදහසින් පස්සේ කෙටි කාලෙකින් යුද්ධයක් ඇතිවීම නිසා ඉතාම අවාසනාවන්ත යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් සිංගප්පූරුව වර්ග කිලෝමීටර් 10යි, උතුරු නැගෙනහිර දෙපළාත වර්ග කිලෝමීටර් 18,800යි, සිංගප්පූරුව වගේ රටවල් 18ක ප්‍රමාණයක් රටේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට බද්ධ වුණේ නැහැ නිසි ආකාරයට කාර්යක්ෂම හා ඵලදායක ලෙස. ඒ නිසා ඒ ප්‍රදේශය ආණ්ඩු කළ මේ තිබුණ පාර්ලිමේන්තු හෝ මේ ප්‍රදේශයේ සඳහා වෙනම ඒකකයක් ලෙස තිබුණි. ඒ නිසා 1977 ජයා ජයවර්ධන මැතිතුමා ආර්ථිකය විවෘත කරලා මේ සම්පූර්ණ විදේශ ආයෝජකයන්ට එන්න ඉඩ ප්‍රස්ථා ලබා දීලා ආනයන විනිමය පාලන නීති ලිහිල් කළා, විනිමය අනුපාත නිදාසේ තීරණය වෙන්න ඉඩ හැරලා නිදාස් වෙළඳ කලාප පිහිටවල මේ දන්න දඟිරි සියල්ල දැම්මත් ලංකාවේ කිසිම රජයක් යටතේ අපේ රටේ ජාතියේ නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 25ට වඩා වැඩි කරන්න බැරි වුණා. ඩී.එස් සේනානායක මැතිතුමාගේ රජය, සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ රජය, දල්ලි සේනානායක මැතිතුමාගේ රජය, එහෙම SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ රජය, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය, ඊළඟට මේ චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රම, මොන රණසිංහ ප්‍රේමදාස කොයි ආණ්ඩු කාලෙවත් මේ රටේ ජාතිය සමස්ත නිෂ්පාදනය වර්ෂයකට බිලියන 25ට වඩා වැඩි කරන්න බැරි වුණා. එතකොට නිෂ්පාදනයේ අඩු නම් ඒ නිෂ්පාදනයේ මධ්‍යවාර්ෂික ජනගහනයෙන් බෙදුවාමනේ ඒක පුද්ගල ආදායම අඩුයි. නිෂ්පාදනයේ අඩු නම් මිනිසුන්ගේ ආදායම අඩුයි. නිෂ්පාදනයේ අඩු නම් මිනිස්සු අතර ගලා එන මුදල් ප්‍රමාණය අඩුයි, දුප්පත්කම වැඩි. දුප්පත්කම වැඩි නම් ආදායම් මාර්ග ජනිත වෙන්නේ නැත්නම් විරැකියාව වැඩි. විරැකියාව දුප්පත්කම වැඩි වෙනකොට ඒ රටේ ජනයාගේ ජීවන තත්ත්වය පල්ලෙයයි. ඒ නිසා අන්තර්ජාතික පිළිගැනීමේදී අපිව පිළිගත්තේ තුන්වෙනි ලෝකයේ දියුණු වෙමින් පවත්නා නොදියුණු රටක් විදිහට. ඒක තමයි ජාත්‍යන්තරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන්න ලෝක බැංකුව ගෝබල් ඉකොනොමික් ඉන්ඩිකේටර් සියල්ලගේම තිබුණේ අපි අන්ත දිලිඳු රටක් කියලා. පස්සේ හැම රාජ්‍ය නායකයෙක්ම යුද්ධ නිම කරන්න උත්සාහ දරුවා. මේ සඳහා විසඳුමක් ගේන්න උත්සාහ දරුවා. ජයජයවර්ධන මැතිතුමා අපිට බැරි නිසා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ ඉන්දියන් හමුදාවට එන්න කිව්වා. ඉන්දියන් හමුදාව ඇවිල්ලා මේ යුද්ධෙ නිම කරන්න බැරි වුණා. ඉන්දියාවට ගිහිල්ලා ලංකාවේ ප්‍රභාකරන් තමයි අදත් ඉන්දියාවේ දේශපාලනේ තීන්දුව කළා තියෙන්නේ. ගාන්ධිලා දේශපාලනයෙන් අයින් කළා, රජීව් ගාන්ධිව මරලා ඉන්දියන් දේශපාලනේ ලංකාවේ ප්‍රභාකරන් විසින් තමයි තීන්දුව කළේ. ඒ අනුව එහෙම බැරි වුණා. ඊට පස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාව ආමර් වීදියේදී සාඩින් ටින් එකක් පොලේ ගහලා කුඩු කරනවා වගේ කුඩු කරලා මරලා දැම්මා. ඊට පස්සේ ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා කිරලපණේදී ඝාතනය කළා. ගාමිණී දිසානායක මැතිතුමා වේදිකාවේදී ගියේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සියලු දෙනා විනාශය කරා ගියා. ඊට පස්සේ මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පැකේජ් එකක් ගෙනාවා. ඒක තමුන්නාන්සේලා පාර්ලිමේන්තුවේදී ගිනි තිබ්බා. ගිනි තිබ්බට පස්සේ චන්ද්‍රිකාගෙනුත් මේක ගන්න බැරි වෙන නිසා ෆෙඩරල් විසඳුම ඇගෙත් ඇසක් අයිමි කරලා එක ඇස් චන්ද්‍රිකා බවට එතුමියව පරිවර්තනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට පාර්ලිමේන්තුවට කැබිනට් එකට හකින් ඇමතිතුමා අපිට කියන්නේ නැතුව වෙනම එරික් සෝල්හයිම් එක ගිවිසුමක් අත්සන් කරලා මේ සටන් විරාම ගිවිසුමෙන් මේක කරන්න හැදුවා. හේත් අර ගියේ නැහැ. අවසාන වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ සියල්ල එකතු වෙලා එක මිටියකට ඉඳලා මේ ත්‍රස්තවාදයේ මුනිනුපුටා දාලා මේ රට බේරා ගැනීමේ ඓතිහාසික කාර්යභාරය මහින්ද රාජපක්ෂ රජයේ විසින් ඉෂ්ට කළාය කියන එක අපි අකමැත්තෙන් වුණත් පිළිගත යුතු වෙනවායි කියන එක ප්‍රථමයෙන් අපි මතක් කරගන්න ඕනේ. යුද්ධෙ නිම වුණාට පස්සේ අර සිංගප්පූරුව වගේ රටවල් 18ක නිෂ්පාදනයේ රටට එකතු වුණා. ඒ ප්‍රදේශවල ආදායම් මාර්ග ඇති වුණා. වෙළඳපොළ පුළුල් වුණා. වෙළඳපොළ ප්‍රසාරණය වුණා. මෙහි නිෂ්පාදන එහාට ගියා. එහි නිෂ්පාදන මෙහාට ආවා. ලංකාවේ බැංකු ක්‍රමයේ ඇති වුණා. අධිකරණ ක්‍රමයේ ඇති වුණා. බදු ක්‍රමයේ ඇති වුණා. බදු අය කරගෙන මෙහාට ආදායම් ලබා ගන්න පුළුවන්කම ඇති වුණා. මෙයින් ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි උතුරු වසන්තයේ නැගෙනහිර උදානය හා අනිත් සියලු දේ නිම වෙනකොට දකුණට තිබෙන සියලුම වරප්‍රසාද හා පාසුකම් ඒ ආකාරයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වලටත් ලැබුණා. බලන්න තමන්ගේ හෘදයේ සාක්ෂියට අනුව කවදාක්වත් ඒ පළාත්වල මේ දකුණේ තියෙන වගේ කාපට් පාරවල් තිබුණාද? අධිවේගී මාර්ග තිබුණාද? වැව් අමුණු හැදුවද? පාසල් ටික හැදුවද? මේ රෝහල් ටික හැදුවද? නැහැ. ඒ සියල්ල එලෙසින් නිර්මාණය කිරීම කරන කොටගෙන අවසාන ප්‍රතිඵලය වුණේ 2014 අපි රට බාර දෙනකොට ලංකාවේ ජාතියේ නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 80යි. බිලියන 25 තව 25ක් එකතු වෙච්චාම බිලියන 50යි. 50ට තව 25ක් එකතු වෙච්චාම 75යි. බිලියන 80යි කියන්නේ ලංකාවේ ජාතියේ නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 80ට පිම්මක් පැන්නීමේ කාර්යභාරය කළේ මහින්ද රාජපක්ෂ රජයයි. ඒක තමයි සංඛ්‍යාත්මක ඇත්ත. ඒ නිසා ජාත්‍යන්තරව ඇති වෙච්ච පිළිගැනීම තමයි ලංකාව අඩු ආදායම් ලැබපු රට පහළ මැදි ආදායම් ලැබෙන රටක් බවට පත් වුණා. පාන මැදි ආදායම් ලැබෙන රටක් බවට පත් වෙච්චහම අපිට සානදායි කොන්දේසි යටතේ ණය ප්‍රදාන යනාදිය ලැබුණේ නැහැ. අපි ලෝකෙ පිළිගත්තා මේ සහස්ර සංවර්ධන දර්ශකවල ඉතාම හොඳ තැනකට අපිපත් වුණා. රටේ නිමවුම වැඩි වුණා, ආදායම වැඩි වුණා, විරැකියාව අඩු වුණා, සේවා වියුක්ති අඩු වුණා. මේ ගෙනාපු රට 2015 ඇති වෙච්ච මේ වෙනසෙන් තමුන්නාන්සේලා මේ සියල්ල එකවර නතර කළා. පෝට් සිටි නතර කළා, උමාඔය නතර කළා, අනිත් සංවර්ධන ව්‍යාපෘති සියල්ල නතර කළා. නතර කල්ලි වෙලා මැතිවරණයේ ජනප්‍රියවාදී පොරොන්දු ඉෂ්ට කරන්න අවශ්‍ය සම්පත් ටික දෙන්න වැටුප් වැඩි කළා, සමෘද්ධි දීමනා වැඩි කළා, මේ සනසන්න අවශ්‍ය කරන සියලු දේ කළා. ඒවා ඉතා හොඳයි. පොරොන්දු ඉෂ්ට කිරීම ගැන අපි අගය කරනවා. නමුත් ඒ ආර්ථිකයට ඒක ඔරොත්තු දීමේ ශක්තියක් තියෙන්න ඕනේ, දරාගන්න ශක්තියක් තියෙන්න ඕනේ දරණීය සංවර්ධනයේදී. ඒ සමග මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ ඇති වුණා. ඒ මුදල් මංකොල්ලෙන් පස්සේ රටේ රජයේ සුරකුම් පත්තා මේ රජයේ ගවර්මන්ට් සෙකියුරිටීස් වල ආයෝජනය කරලා තිබුණ සල්ලි බිලියන 2කට වඩා වැඩි අරගෙන ගියා. එතනින් නැතිවෙච්ච ජාත්‍යන්තර සංචිතය අඩු වෙන්න එක හේතු වුණා. ඊට පස්සේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් කළ, සතියක් යනකොට ඩොලර ගේනවා 130ට කියලා. ඒ සඳහා ඩොලර් පිච්චීම ආරම්භ කළා ශ්‍රී ලංකා මහ බැංකුව. ලෝක වෙළඳ පොලේ ඛනිජ තෙල් මිල අඩුවීම කරන කොටගෙන 2015 2016 වර්ෂ දෙකේදී පමණ අපේ රජයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 4ක් රට ඇතුළේ ඉතුරු වුණා. ෆොරින් එක්ස්චේන්ජ් විදේශ විනිමය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ඉතුරු වුණා. කෝ ඒ 4? ඒ 4ට තව දෙකක් ආපහු ගියා. එතකොට 6යි. සාමාන්‍යයෙන් අවුරුද්දකට විදේශ ණය වාරික ගෙවන්න යනවා අපිට බිලියන 4ක්. එතකොට දැන් බිලියන 10යි. ඇත්ත ප්‍රශ්නය හම්බන්තොට වරහයි විකුල්ල බිලියන 1.1ක් අරන් මේක පියවන්න බෑ. ඊළඟට වෙන තියෙන සබ්බ සකල මනාව වික්කත් අවුරුද්දකට ඇති වෙන ඇමරිකානු ඩොලර් බිලියන 10ක ප්‍රශ්නයක් අපි හදාගෙන තියෙනවා. ඒක හදාගත්ත ප්‍රශ්නයක් ආණ්ඩුව. දැන් අපේ රජයේ තිබුණා නම් ඩොලර් 124 තියෙනකොට සුසිපේම ජයන්ත අමාත්‍යතුමා දන්නවා එතුමා මේ බලශක්ති පිළිබඳ ඛනිජ තෙල් පිළිබඳ අමාත්‍යතුමා ලෙස හිටියේ. අපේ වර්ෂයකට මේ ඛනිජ තෙල් බිල ඇමරිකානු ඩොලර් බිලියන 4.5යි 5ට නැග්ගා. ඒක 1.8ට අඩු වුණා. මේ ඉතුරු වෙච්ච විදේශ විනිමය ටික කොහො? ඒ ටික තමයි පිච්චුවේ. ඒ පිච්චීම තුළ අපි මේ සභාවේ ඇත්ත කතන්දරේ කතා කළේ නැහැ. මේ සභාව නොමග යවුවා. මේ සභාවට විශාල ලෙස රටේ මූල්‍ය ක්‍රමයේ පිළිබඳ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි ඒ කතා නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ කතා කළේ. 1989 ඉඳන් ලලිත ඇතුළත් මුදලි ගාමිණී දිසානායකලා හා වැදගත් දේශපාලන නායකයෝ ඉන්න කාලේ අපි මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හිටියා. හොඳ ප්‍රබුද්ධ සංවාදයක් ඇති වුණ ආර්ථික කරුණු කාරණා පිළිබඳ ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා දන්නවා. එහෙම ඇති වෙනකොට ඒවට ආණ්ඩු පක්ෂය විපක්ෂය කවුරු කිව්වත් ඇත්ත තියෙන යථාර්ථය පිළිගත්තා. නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද? අද වෙලා තියෙන්නේ 2016ට තමුන්නාන්සේලා මේ ඉවර වෙච්ච වර්ෂයේ රජයේ විවිධ අරමුණු සඳහා සම්පත් බෙදා හරිනකොට පාර්ලිමේන්තුවට කියනවා බිලියන 3898ක් බිලියන 3898ක් වෙන් කළා වියදම ලෙස. අධ්‍යාපන අමාත්‍යාංශයට සෞඛ්‍යයට තිරසාර සංවර්ධනයට මේවට වෙන් කළා 3898ක්. සත්‍ය වියදම කීයද? 3106යි. එතකොට වියදම් නොකළ ප්‍රමාණය කීයද? බිලියන 792යි. බිලියන 792කින් අයවැය බොරුවක් පාර්ලිමේන්තුවට කිව්ව රටක්. දැන් මේ මෙහෙම රටක් මම මගේ දැනීමේ හා විශ්වාසය හැටියට කවදාක්වත් නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ කිසිම මුදල් ඇමතිවරයෙක් මෙවැනිනම් අයවැය නොමග යැවීමක් ලංකාවේ කරලම නැහැ. ඕනේ නම් අපි අතීත සංකේත එක්ක අපි කතා කරමු. මේ ප්‍රබුද්ධ සංවාදයක් ඇති කරගමු. මේක මින්මත්තට නොවන ලෙස වැඩ හදාගමු. බිලියන 3898ක් වෙන් කළා. 3106ක් ඉතරයි ඇත්තට වියදම් කළේ කියන්නේ බිලියන 792ක්.
කාලය අවසන් වෙනවා.
ඊළ නැහැ. මම තව විනාඩි දෙකකින් ඉවර කරනවා. ඒ නිසා මේ අයවැය යෝජනා ඉදිරිපත් කරනකොට තමුන්නාසෙලා ඔක්කොම අපි අප්පුඩි ගහනවා. පසුපෙළ මන්ත්‍රීවරු උඩ පැන පැන අප්පුඩි ගහනවා. අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කළ අලුතෙන් සියලුම ළමයිට ඇබ් එකක් දෙනවා, ලැප්ටොප් එකක් දෙනවා. මේ ඔක්කොම කරනවා කියනකොට තමුන්නාසෙලා අප්පුඩි ගැහුවා. සල්ලි වෙන් කළා. කියද්ද මිලියන 64,950ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය යෝජනා වලට ඉතර වෙන් කළා. කීයද සල්ලි දුන්නේ? 6,145යි. 9.5% ඒ යෝජනා වලින් වෙන් කරපු එකේ සල්ලි වෙන් කළේ. මම මේ පිළිබඳ ඉතාම වගකීමෙන් රජයේ විගණකාධිපති වරයාගේ මම රාජ්‍ය ගිණුම්කාරක සභාවට ලබාගත්ත සියලුම සංඛ්‍යා දත්ත ටික මං ඇතුල් කරනවා. මෙවැනි දේ අනාගතේවත් මතු කාලෙකවත් මේ පාර්ලිමේන්තුවල නොවිය යුතු දේ. ඒ නිසා ඇතිවෙන වැරැද්ද තුළ සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථික දර්ශක අපි අරන් තියෙනවා 52ක්. ඒ 52න් 7ක් හැර රටේ ආර්ථික වර්ධන වේගය, ඒක පුද්ගල ආදායම, ඒක පුද්ගල ආදායමේ වාර්ෂික වර්ධන වේගය, ක්‍රය ශක්ති සාමය, ඒක පුද්ගල ආදායම, ඉතුරු අනුපාත, ආයෝජන අනුපාත, විරැකියාවේ අනුපාත, උද්දමන අනුපාත, මේ 52න් 7ක් හැර අනිත් සියලු දේ 2014ට වඩා 2016දී අඩු වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ ඔප්පු කරලා තියෙනවා. මං ඒ ටික හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරන්න හෝ සභාගත කරන්නේ කියලා කියනවා. මේ අපි කතා කරන්නේ අපි කතා කරලා සන්තෝෂ වෙලා යනවා. කොත්තු රොටි සංවර්ධනය. කොත්තු රොටියක් ගන්නකොට ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි තට්ටු 20ක බිල්ඩින් එකක් ගන්නවා වගේ තමයි සද්දේ. අතගාරම් බැලුවාම අතෙන් එකක්වත් නැහැ අවසානයේ කොත්තු රොටිය. ඒ නිසා මේක තිරසාර සංවර්ධනයක් වෙනුවට කොත්තු රොටි සංවර්ධනයක් තමයි පසුගිය වර්ෂ දෙකමාරේ වෙලා තියෙන්නේ. කොත්තු රොටි සංවර්ධනයේ මිදිලා තිරසාර සංවර්ධනයකට යන්න වැඩ කරන්නට පුළුවන් වෙයිද දන්නේ නැති වුණත් වෙන්න කියලා පතමින් මගේ වචන කීපය අවසන්
කරනවා. ගරු සුසිල් ප්‍රේමචන්ද මහත්මයා, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද විවාදයට භාජනය කරලා තින්නේ ශ්‍රී ලංකා තිරසර සංවර්ධනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහාද, තිරසර සංවර්ධන සභාවක් පිහිටවීම සඳහාද, ඊට සම්බන්ධ හා ආනුෂාංගික කරුණු සඳහා විධාන සැලසුම් සඳහන් පනත් කෙටුම්පත. දැන් මෙවැනි පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්නට හේතු වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 සිට 2030 දක්වා වර්ෂ 15ක ක්‍රියාත්මක විය යුතු තිරසර සංවර්ධන අරමුණු 17ක් සහ ඉලක්ක 169ක් සහිත වැඩපිළිවෙල 2015 70 වෙනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉදිරිපත් වුණා. ඒක නිකම් ඉදිරිපත් වූ ලියවිල්ලක් නෙවෙයි. ඊට වසර 3ක් පෙර 2014, 13, 12 කියන වර්ෂවල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නියෝජිත ආයතන සහ සංවිධානයේ මගින් ලෝකයේ විවිධ නගරවල ප්‍රතිපත්ති සම්පාදකීන් ඒ රටවල්වල, එවැගේම මෙහි විෂයන්වලට අදාළ විශේෂඥීන් සම්පත්දායකින් සම්බන්ධ කරගනිමින් වැඩමුළු ගණනාවක් පවත්වලා එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අරමුණු 17 සහ ඉලක්ක 169 ඉදිරිපත් කළේ. දැන් මීට කලින් තිබුණ වැඩසටහනක් ඒ 2000 ඉඳලා 2015 දක්වා, ඒක අපි හැඳින්වුවේ සහස්රක සංවර්ධන ඉලක්ක කියලා, මිලේනියම් ඩෙවලප්මන්ට් ගෝල්ස්. හැබැයි දැන් ඒ MDG ගෝල්ස් වලින්, සහස්රක ඉලක්කයන් වලින් අපි විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රගතියක් අත්පත් කරගත්තා විතරක් නෙවෙයි, ඒ සඳහන් සියල්ලම ඒ වකවානුවේදී සාක්ෂාත් කරගත්තා. දැන් මේ ඉලක්ක 17 සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒට වෙනම අමාත්‍යංශයක් විෂයක් මගේ දැනීමේ හැටියට අපේ රටේ තමයි මේ ආකාරයෙන් ලෝකෙම්ම මේ සමාජික රටවල් 192 අපි දන්න හැටියට ආරම්භ කරලා තින්නේ. පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කළා. මේ පනතේ අරමුණු සඳහන් කරලා තිනවා මේක සභාවක් පිහිට වෙනවා. ඒ සභාව පිහිට වෙන ආකාරය කියලා තිනවා. මේ අරමුණු අතර තිනවා කොහොමද මේ ජාතික ප්‍රතිපත්තිය උපාය මාර්ග සකස් කරන්න කියලා. ඊළඟට ආර්ථික සම්පත්, ස්වභාවික සම්පත්, සමාජ ආර්ථික පරිසර හිතකාමී ලෙස කාර්යක්ෂම ලෙස කෙසේද යොදාගන්න කියන කාරණය. ඊළඟට පාරිසරික ආර්ථික හා සමාජ කරුණු ඒකාබද්ධ වෙන පරිදි තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම, මේ සඳහා තමයි මෙවැනි සභාවක් පිහිටවලා කටයුතු කිරීම සඳහා මේ පනත මගින් යෝජනා කරලා තියෙන්නේ. දැන් මීට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ සම්පත්දායකින්ගෙන් සමන්විතව ඒකකයක් පිහිටවලා තියෙනවා. එම ඒකකය සම්බන්ධ වෙනවා ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා අවශ්‍ය පසුබිම හදන්න. එවාගේ මේ සභාව මගින්, තිරසර සංවර්ධන සභාව මගින් මේ සකස් කරන්නා වූ ප්‍රතිපත්ති සැලසුම් සහ උපාය මාර්ගයන් ඒවා ඇමතිතුමාටත් ජනාධිපතිතුමාටත් ඉදිරිපත් කරනවා මේ සංශෝධනයන් අනුව. ඊට පස්සේ ඒවා අදාළ වන්නා වූ අමාත්‍යංශ ආයතන ඒවට ඒවා යොමු කළා, ඒවා ක්‍රියාත්මක වීම සඳහා සකස් කරනු ලබනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙහි මේ තිබෙන්නා වූ අරමුණු 17 පළවෙනි අංකයේ දීලා තින්නේ දුප්පත්කම පිටු දැකීම සඳහා, දරිද්‍රතාවයෙන් තොර රටක් නිර්මාණය කර ගැනීම සඳහා. දැන් මේ පිළිබඳව විවිධ වැඩසටහන් අපේ ඉතිහාසය තුළ ක්‍රියාත්මක වුණා. හැබැයි ඒවා
අලුත් මුහුණුවරයන් වලට ගන්නවා ජාත්‍යන්තර වශයෙන් සිදුවන්නා වූ ගෝලීය වෙනස්කම් ආර්ථික වෙනස්කම් දේශගුණික හා පරිසරික බලපෑම් මේවා යටතේ ඒවා වෙනස්කම් වලට භාජනය වෙනවා ඒක නිසා දුප්පත්කම තුරන් කිරීම තනිව අරගෙන විශයක් හැටියට සාර්ථක කරන්න පුළුවන් ඉලක්කයක් නොවේ ඒ නිසා මොකද්ද කරලා තියෙන්නේ අංක දෙක එනවා කුසගින්න තුරන් කිරීම ඒකත් එක්ක ෆුඩ් ඇන් ඇග්‍රිකල්චර් ආහාර සහ කෘෂිකර්මයේ විශේෂතන්ට සම්බන්ධ වෙනවා ඊළඟට තුන නිරෝගී බව හා යහපැවැත්මට එනවා සෞඛ්‍ය ඊළඟට හතර අධ්‍යාපනය අධ්‍යාපනය කියන්නේ හුදු අධ්‍යාපනයක් නෙවෙයි අධ්‍යාපනය කියන්නේ ගුණාත්මක අධ්‍යාපනය ක්වොලිටි එඩියුකේෂන් දැන් ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න මොකද්ද කරන්න ඕනේ ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න භෞතික හා මානව සම්පත දෙන ගමන් මානව සම්පත එම්තන් ගුරුවරුන්ගේ ගුණාත්මක භාවය එම්තන් ඒගොල්ලන්ගේ ධාරිතාවයේ ඉහළනම්වා ගත යුතු තිබෙනවා දැන් ඒකේ අධ්‍යාපනය කිව්වම කොටස් කීපයක් එනවා සාමාන්‍ය අධ්‍යාපනය ඊළඟට විශ්වවිද්‍යාල තිබෙනා වූ උසස් අධ්‍යාපනය ඊළඟට වෘත්තීය පුහුණුවට තිබෙන තෘතීක අධ්‍යාපන වැඩපිළිවෙල මේ කොටස් තුන මේකට අයත් වෙනවා දැන් ඒ කොටස් තුන ගත්තොත් එහෙම දැන් අපි කියනවා බොහෝ රටවල දැන්ට අවුරුදු 10ක සිට ක්‍රියාත්මක වෙනවා STEM education මේ STEM education කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් science technology engineering and mathematics විද්‍යාව තාක්ෂණය ඉංජිනේරු සහ ගණිතය මේක තමයි STEM education කියන්නේ අද ලෝකයේ ප්‍රධාන තැනක් මේ විෂයට දෙනවා හැබැයි පසුගිය අවුරුදු 10 තුලදීම අපේ රටේ පිටිපු අධ්‍යාපන ඇමතුමත් ඉන්නවා මේ STEM education reform එකක් ගැන කතා කළේ නැහැ හැබැයි අපේ ආසන්න ඉන්දියාව දියුණු රටවල් මේ හැම එකක්ම මේ වැඩපිළිවෙලේ ගියා විතරක් නෙවෙයි වාර්ෂිකව පාත්වනෝ පීස කියලා ඉවැලුවේෂන් එකක් අගේ කිරීම ඒකට රටවල් 72ක් දැනට ඇතුළත් වෙලා තිනවා ලංකාව තාම ඒකේ නැහැ ඒ පීස කියලා කියන්නේ program for international students assessment ජාත්‍යන්තර වශයෙන් සිසුන්ව අගැයීමට ලක් කරන වැඩසටහන දැන් 2016 අවුරුද්දේ මේකේ ලෝකෙම පළවෙනි ආවේ කවුද සිංගප්පූරුව අටවෙනි ස්ථානය වියට්නාමය හැබැයි මේ 72 අතර ලංකාව නැහැ දැන් ඒකෙන් පැහැදිලි වෙනවා අපි කොහටද මේ රටේ සාමාන්‍ය අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ මෙතනින් එහාට යන්නේ 2030 කියන්නේ තව අවුරුදු 13යි අද පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වුණ ළමයා 13 වෙනි ශ්‍රේණිය තමයි ඉන්නේ 2030 වෙනකොට දැන් නියෝජ්‍ය කතානායකතුමනි අද අපේ තිබෙන වෘත්තීන් ගණනාවක් 2030 වෙනකොට ලෝකේ නැහැ අපේ බන්දුල ගුණවර්ධන මැතිතුමා ආර්ථික විද්‍යාව දේශකේ ගණකාධිකරණයේ සියල්ල ඔබතුමා හිතනවද 2030 වෙනකොට ගණකාධිකාරී කියන වෘත්තිය ලෝකේ පවතිනවයි කියලා නෑ ඇයි විද්‍යාව තාක්ෂණයේ දියුණුවත් එක්ක රොබොටික්ස් එක්ක යනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය එහෙනම් පරිගණක යන්ත්‍රයත් එක්ක කෘත්‍රිම බුද්ධිය එකතු කළ විට ගණකාධිකරණයේ ගණිකාධිකරණයේදී එන මොකද්ද බුක් එන්ට්‍රීස් දැන් ඒවා දැනුත් නැහැ ඉස්සරහට තව කොහොමවත් එන්නේ නැහැ ටී ගහන්නේ නැහැ ඊළඟට ශේෂපත්‍රය හදන එක ට්‍රයල් බැලන්ස් එක බැංක් රිකන්සිලේෂන් ඒව මොනක්වත් අතින් කරන්න මුකුත් ඕනේ වෙන්නේ නැහැ ඒවා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකේ සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා ඒකට කෘත්‍රිම බුද්ධියත් එකතු කරලා තියෙනවා එතකොට අවශ්‍ය සියලු දේ පරිගණක එක නැත්තම් ලැප්ටොප් එක ඉතරා වාඩි වුණාම ඕන කෙනෙකුට අවශ්‍ය වෙන්නේ ඒ දත්ත ලබා ගැනීමේ කාර්යභාරය පමණයි මම මෙන් පෙන්වුවේ එක වෘත්තියක් ඔව්
මයික්‍රොෆෝනේ
දීලා දීලා
මේ ඔබතුමාගේ අමාත්‍යාංශය අදාළ කාරණාවක් නුනත් ඔබතුමා තාක්ෂණය පිළිබඳව දැන් කතා කරපු නිසා පහුගිය අයවැය කාල සීමාවේ පාසල් දරුවන්ට ටැබ් එකක් දෙන පොරොන්දුවක් ඔබ තමුන්නාසලගේ රජයෙන් ඉදිරිපත් කෙරුවා. ඔව්. ඒකේ දැන් ඔය තොරතුරු තාක්ෂණය සහ ඔය සියල්ලටම මතන ඒක ඊටමත් වැදගත් යෝජනාවක්. ඉතින් ඒ පිළිබඳව ඔබතුමාට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් දැන් ඒක ක්‍රියාත්මක වෙනවද වෙලා තියෙනවද ළමයි කියන
මගේ දැනීමේ හැටියට නම් දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මම මාධ්‍ය මගින් දැක්කා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඒ සඳහා වැඩපිළිවෙල කරගෙන යනවා කියන එක. දැන් අද දවල් දෙකහ මාරට තිනෝ මේ STEM education එකේ අනුමත වෙච්ච අමාත්‍ය මණ්ඩල සංදේශයේ ප්‍රථම ඇමති අමුණු කමිටු මේ සාකච්ඡාවයි ඉන් අනතුර ස්ටියරිං කමිටිය එකේ සාකච්ඡාවයි. මට එතෙන්දී අහලා හැට දැනු දෙන්න පුළුවන්.
අපි දැන් ඔබතුමා
ප්‍රකාශ කරා, මම සෑහනදුරට ගිහිල්ලා
ඔබතුමා ඒ විෂය දන්නවා. ඉතින් මම හිතන්නේ මේ දැන් අවුරුද්දේ අවසාන ඊළඟ අයවැය හදන කාලේ තමයි ප්‍රථම අනුකමිටුව හම්බෙන්නේ. ඉතින් දැන් ඊළඟ අයවැයට ලෑස්ති වෙන්න ඕන ඔබතුමා. නේ
නේ, මගේ අනුකමිටුව ඒකට අදාළ එකක් නෙවෙයි.
ඒ අදාළ අමාත්‍යාංශය ඔබතුමාගේ නෙවෙයි.
නෑ නෑ, මේ බන්දුතුමා මගේ අනුකමිටුව ඔය කියන ටැබ් දෙන වැඩේ නෙවෙයි.
අනුකමිටුවට ඔබතුමා දැනුවත් කළා. මම හිතන්නේ මේ පිළිබඳව ඔබතුමා නායකත්වයක් ගත්තොත් හොඳයි.
වා ගහන්න. එතකොට මේ STEM education එක තමයි අපේ ඉස්සරහ අනාගතය වෙන්නේ. මම ඒක උදාහරණයක් වෙන්නේ එක වෘතියක්. දැන් බලන්න වෛද්‍ය වෘතිය. වෛද්‍ය වෘතියේ සත්කම් කරනකොට දැන් ඉස්සරහ ඉඳලා භාවිතා වුණේ ඒ සඳහා අවශ්‍ය මෙවලම්. හැබැයි දැන් රොබෝවරයා. රොබෝව ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකත් එක්ක දුන්නාම සුළු සත්කම් අද ලෝකේ රටවල්වල රොබෝ විසින් කරනු ලබනවා. රොබෝ විසින්. ඊට එහාගේ සත්කම් කිරීම සඳහා අද පර්යේෂණ කෙරීගෙන යනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සාමාන්‍යයෙන් දැන් ලෝකයේ අවයව බද්ධ කිරීම. අපි හිතමු වකුගඩුව බද්ධ කිරීම. දැන් අපේ රටේ මේ ළඟදී පෙරදිනියේ මහනුවරදී රෝහලේ හදවතක් සම්පූර්ණයෙන්ම බද්ධ කළා. හැබැයි මේක මීට අවුරුදු 20කට කලින් මේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වලදී මේ වගේ සත්කමකුත් කළා. දැන් ඒක රට ප්‍රවර්ධනය වෙලා තියෙනවා. දැන් වකුගඩුව යම් රෝගියෙක්ගේ නරක් වෙලා තිනව නම් එයාට වකුගඩුවක් කවුරු හරි ප්‍රදානය කරන්න ඕනේ. නෑ, ඉන්නකෝ. එහෙම දෙන්න ඕනේ. හැබැයි එහෙම දෙන්න කෙනෙක් නැත්නම් ඒ සඳහා හරියට ඒක ගැලපෙන කෙනෙක් එනකන් ඉන්න ඕනේ. හැබැයි දැන් අද ලෝකයේ තාක්ෂණ දියුණු කරලා තින්නේ මොකටද? මේ 3D තාක්ෂණයත් එක්ක තමන්ගේම ශරීරයේ මූල සෛල අරගෙන, ස්ටෙම් සෙල්ස් අරගෙන, ඒව මගින් පර්යේෂණාගාරයක් තුල ඔහුට අවශ්‍ය වන්නා වූ වකුගඩුව නිර්මාණය කරනවා. එතකොට ඒ වකුගඩුව ඒ රෝගියාට බද්ධ කරනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් අද ලෝකයේ විද්‍යාව තාක්ෂණයේ දියුණු වීමත් එක්ක සමහර වෘත්තීන් අද තිනේවා තව අවුරුදු 15කදී දකින්නට නැහැ. දැන් ලැබන අවුරුද්දේ වෙනකොට 2020දී ටෝකියෝ ඔලිම්පික් උත්සවයට ඉදිරිපත් කරන නිර්මාණය තමයි රියදුරන් රහිත වාහනේ. රියදුරෙක් නැති වාහනය. ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගෙන තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? රියදුරන්ට ජොබ් එකක් නැති වෙනවනේ. එයි, රියදුරා නැහැ. වාහනේ යනවා. මේක තමයි ලෝකෙ ඉස්සරහට එන්නේ. මේ අනුව දැන් අද විද්‍යාඥයෝ කියනවා තව අවුරුදු 25ක් ජීවත් වෙන්න පුළුවන් නම් අද ඉන්න කෙනෙකුට එතන ඉඳලා තව 50ක් ජීවත් වෙන්න පුළුවන් ආකාරයට තමන්ගේ ශරීරයේ අවයව දිරාපත් වන විදිහ, ඒවා නැවත සකස් කර දීම, ඒවා නැවත බද්ධ කිරීම, තමන්ටම ගැළපෙන ආකාරයට මේ සියල්ල සිදුවීම සඳහා පරීක්ෂණ අද සිදුවමින් යනවා. පරීක්ෂණයක් කළා තිනවා ලෝකයේ වැඩිම බුද්ධිය මෙහෙවන. වැඩිම බුද්ධිය මෙහෙවන පුද්ගලයෝ දෙන්නේ එක්කෙනෙක් තමයි ක්විස් එකේ ලෝකයේ පළවෙනි ආපු එක්කෙනා. මගේ මතකයට ඔහු ලකුණු 400කට එහැන් ලබාගෙන තිබුණා. අනිත් එක්කෙනා තමයි චෙස් ක්‍රීඩා පිළිබඳව ලෝකයේ පළවෙනියා. මොවුන් දෙදෙනත් එක්ක කෘත්‍රිම බුද්ධිය සැපයූ පරිගණකයක් තරඟයට දැම්මා. මොවුන් දෙදෙනාගේම දැනුගෝගේ දෙගුණයක වේගයක් ලබා ගත්තා කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණක. ඒ කියන්නේ මිනිසා අභිභවාගිය කෘත්‍රිම මොලයක් ලෝකයේ අද නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්ටයි යන්නේ. දැන් එහෙමනම් අද ලෝකයේ ඉමර්ජින් ටෙක්නොලොජිස් නැගියන තාක්ෂණයන් තියෙනවා. රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ජීව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඥාන තාක්ෂණය, මේ ආදි වශයෙන්. දැන් අපේ ළමයින්ට දෙන්න ඕනේ මොනවද? දැන් තාම අපේ පාසල්වලට ගිහිල්ලා විද්‍යාගාරයේ ටෙස්ට් ටියුබ් අද පාවිච්චි කරන්නේ නැහැ. දුන්නත් පාවිච්චි කරන්නේ. ටියුෂන් පන්තියට ගියාම රසායනාගාරය වෙන පරීක්ෂණය වීඩියෝ එකකින් ස්ක්‍රීන් එකට දාන්න. මේක තමයි තත්ත්වය. ඒ නිසා මොකද වෙන්නේ? නිර්මාණකරුවන් බිහි වෙන්නේ. කුඩා කාලේ ඉඳලා ළමයින්ගේ කුතුහලය බිහි වෙන්නේ නැහැ. තාම අපි කරන්නේ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල උගන්වනවා. ඉගෙන ගන්න අරින්නේ. මෙන්න වෙනස. මේක තමයි වෙනස. තාම අපි උගන්වනවා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායෙන් ආපු ක්‍රම. හැබැයි ඒ රටවල වලත් උගන්වනව නෙමෙයි ඉගෙන ගන්නවා. එහෙනම් ටීචින් වලින් learning කියන තැනට මේක පරිවර්තනය කරන්න ඕනේ. විද්‍යාව තාක්ෂණය ඉංජිනේරු ගණිතය කියන ක්ෂේත්‍රය තුල අපි පුළුල් සංවාදයකට භාජනය කළා. රට තුල විද්‍යාඥින් අතර අධ්‍යාපනඥින් අතර පාසල් සාමාන්‍ය අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ සහ තෘතිය අධ්‍යාපනයේට මේක ගෙන යාම තුලින් පමණයි අපේ බන්දුල ගුණවර්ධන ශූරීන් සඳහන් කරපු ආර්ථික විද්‍යාවේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ ඉදිරි අනාගත කාලය තුල කුමන දේශපාලන පක්ෂයක් බලයට ආවා කුමන පක්ෂයක් බලයට ආවා මේ වෙනකොට ගෙවුම් ශේෂය වෙළඳ ශේෂය කීයද ඩොලර් බිලියන 8යි සාමාන්‍ය ඕකට එකතු වෙනවා ණය සහ ණය වාරික තව බිලියන 4ක් 2019 ඩොලර් බිලියන 12යි ශේෂය පරතරය හා දැන් කොහොමද මේ 12 හොයන්නේ මේ ආදායම් බදු එකතු කළා මේ ඉන්න මිනිස්සුන්ගේ පුළුවන් තරම් මිරිකල මේවා ගත්තයි කියලා මේ ඩොලර් බිලියන 12ක් මෙතනින් ආවරණය කරන්න බෑ සම්ප්‍රදායික ක්‍රමයෙන් එහාට යන්න ඕනේ ආනයන සීමා කරන්න පුළුවන්ද පුළුවන්ද බෑ වාහන සීමා කළත් ගෙන්නන තෙල් ප්‍රමාණය සීමා කරන්න දැන් තියෙන වාහන දුවන්න බෑ කිරි පිටි ගෙන්නන්න වෙනවා එහෙමනම් අපි කිරි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ හරි දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරන්න කොහොමද දැන් කන්න තුනක් පාළු වෙලා ආර්ථිකයේ ඍණ 3.60 ගිහිල්ලා මහ බැංකුව වාර්තාව අනුව එහෙම නේද බන්දුල ගුණවර්ධන ශූරින් පළවෙනි මාස 6 මේ අවුරුද්දට 250,000 ආනයනය කරන සහල් හැබැයි 2014 අතිරික්තයක් දේශගුණික විපර්යාස සහ වෙනත් හේතුන් මත දැන් කොහොමද මේකෙන් ගොඩ එන්නේ අපි දේශගුණික විපර්යාසයට තද විද්‍යාත්මක විසඳුම තියෙනවා අක්කර 60කින් ගන්නා වූ පළදාව අක්කර 6කින් ගන්න අද තාක්ෂණය දියුණු කරලා තියෙනවා හයිඩ්‍රොෆොනික් සිස්ටම් එකට ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එකතු කළා පස් නැතුව වතුර විතරක් තිබෙන මේ ආකාරය අද ලෝකයේ පරිශන ගිහිල්ලා අද ක්‍රියාත්මක වෙනවා අපි හොමගම පිටිපණ විද්‍යා සයන්ස් පාර්ක් එකේ දැන් පළවෙනි ටනල් එක පටන් ගත්තා පරිශන කරා ඉතින් අපි යොමු කරන්න ඕනේ මෙතෙන්ට ඒ නිසා සමස් මං කතා කළේ 4-5 කතා කරන්න දැන්නේ අපේ රටේ කාන්තාව පුරුෂ පක්ෂයට වඩා බොහෝ ක්ෂේත්‍රවල තනතුරු දරන මේ පාර්ලිමේන්තුවරේ මේ ඇරුණාම අපි ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ 70%ක් කාන්තාවන් වෛද්‍ය පීඨේ ඉංජිනේරු පීඨේ අර සෑම පීඨයක්ම 65%කට වැඩියෙන් ඉන්නේ කාන්තාවන් අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය. ඉතින් ඒක නිසා ඒ ප්‍රශ්නේ අපිට එන්නේ නැහැ ඒ ආකාරයෙන්. පිරිසිදු ජලය හිඟ වෙනවා. දැන් අද උතුරු මැද පළාත උතුර නැගෙනහිර බීමට ජලය නැහැ. හැබැයි අපේ රටේ වටේම මොකද තියෙන්නේ? මුහුද. දැන් මම තාක්ෂණය හඳුන්වලා දෙනවා ජපන් තාක්ෂණ ආකාරයට ඩීසලිනේෂන් කළා. මුහුදු වතුර පිරිසිදු වතුර බවට පත් කළා. ඒකේ කොස්ට් එක පිළිබඳව ප්‍රශ්නයක් තින්නේවා තීරණය කරගන්න. ඒ දිගටම පළාත් පාලන ආයතන මට්ටමින් හඳුන්වා දුන්නාන් එකින් එකට තම තමන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්න විසඳගන්න. ඒ ප්‍රශ්න විසඳෙනවා. බීමට ජලය. ඊළඟට පිවිතුරු බල ශක්තිය. දැන් අපි හඳුන්වා දෙන්න යනවා පළවෙනි පයිලට් ප්‍රොජෙක්ට් එක මෙගාවට් 2.5ක් ටැංක් එකේ පරාක්‍රම සෞන්ද්‍රය හෝ වෙනත් ඒ ආකාරයෙන් ඒකේ සර්ෆස් එක පුෂ්ඨය භාවිතා කරලා ෆ්ලෝටිං සෝලා පවර් ෆ්ලෝටිං එතකොට කැලේ කපන්න ඕනේ නැහැ හෙලිපෙහෙලි කරන්න ඕනේ නැහැ සෝලා පවර් වලට කැලිම පුෂ්ඨය භාවිතා කරනවා ජපන් තාක්ෂණ අපේ ප්‍රොෆෙසර් මාරසිංහ දන්නවා ඒ තාක්ෂණය මම දැන් ගෙනල්ලා දැන් මූලික කටයුතු කරගෙන හෙට අනිද්දා වෙනකොට අදාළ අමාත්‍යංශ එකතු කරාම පයිලට් ප්‍රොජෙක්ට් එක කරන එතනින් එහාට යන්න පුළුවන් ඉතින් මම කියන්නේ මේකේ 17 ගත්තොත් මේ 17න් 9ක් සම්බන්ධ වෙන්නේ විද්‍යාව තාක්ෂණය කියන ක්ෂේත්‍ර දෙකට. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුසංවිධානයක් වන ECOSOC එක මගින් සෑම අවුරුද්දකම තිබෙනවා තිරසර සංවර්ධන රිවියු වර්ක්ෂොප් එකක්. රිවියු වර්ක්ෂොප් එකක් ඔබතුමත් සහභාගී වුණා මමත් සහභාගී වුණා විද්‍යාව ක්ෂේත්‍රයේ කොහොමද STI for SDG Science Technology and Innovation විද්‍යාව තාක්ෂණය සහ නවෝත්පාදනය තිරසර සංවර්ධනයට යොදාගන්නේ කෙසේද කියන එක මොකද විෂයන් 9ක් 17න් අරමුණු 9ක් මේ ක්ෂේත්‍රයට අදාළ වෙන නිසා. ඉතින් මම හිතන්නේ වෙලාව අවසන් වෙගෙන එනවා. ඒක නිසා මම නියෝජක කතානම තව වෙලා තියෙනවද?
ඔබතුමා වාර්තා විනාඩියක්වත් නැහැ.
විනාඩියක්වත් නැම අවසාන අදිරට එනවා. මේ 17ට ඉනවා ඉලක්ක 169. මේක ඊටම පැහැදිලිව මේක සඳහන් කරලා තියෙනවා. අනිත් ගරු ඇමතුමනි අපිට පුළුවන් ලැබෙන අවුරුද්දේ ඉඳලා self review එකකට යන්න. ස්වේච්ඡාවෙන් අපි විසින්ම වාර්ෂිකව හදනවා මේ මේ සමාලෝචන වැඩසටහන. ඒක ඉදිරිපත් කරනවා අපි එකසොක් එකට. එතකොට අපි එතෙන්ට යනකොට ඒගොල්ලෝ දන්නවා අපේ රටේ තිරසර සංවර්ධන ඉලක්ක 17 අද අපි කොතනද ඉන්නේ? ඊළඟ අවුරුද්දේ කොතනද ඉන්නේ? මේ සියල්ල දැනගන්න පුළුවන් මගේ මතකයේ හැටියට මොකද ඒක අප්‍රිකානු රටක් ස්වේච්ඡායම මේකට ඉදිරිපත් වුණා. කොහෙද මේ හැබිටාට් එක හැබිටාට් හෙඩ් ක්වාටර්ස් තියෙන රට? නයිරෝබි තියෙන කෙන්යා. කෙන්යා රට ස්වේච්ඡාමයෙන්ම ඉදිරිපත් කරන වාර්ෂිකව මේක. ඒ ඇසස්මන්ට් එක කරන එකේ අපේ රටේ මහාචාර්යවරයෙකුත් ඒ පැනල් එකේ ඉන්නවයි කියන එක සතුටින් කියන්න ඕනේ. ඒ නිසා තිරසර සංවර්ධන ඉලක්කයන් අපි 2030 දී ළඟා කරගන්න යනවනම් මේ සම්බන්ධීකරණය අවශ්‍යයි, ප්‍රතිපත්ති රාමුව අවශ්‍යයි, මාර්ග සිතියම අවශ්‍යයි. ඒ සඳහා continuous monitoring and evaluation කියන එක අවශ්‍යයි. විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ අපේ විෂයන් සම්බන්ධයෙන් අපි ඔබතුමන්ට සහතික වෙනවා. අපේ මේ වැඩ කොටස වාර්ෂිකව අපි වාර්තා සපයමින් ඒක ලබා දෙන්නම්, අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන්නම්. මොකද තිරසර සංවර්ධන ඉලක්ක අරමුණු 17 සහ ඉලක්ක 169 සකස් කිරීමේදී අවුරුදු 3ක් තිස්සේ මම පරිසර විෂය භාරය අමාත්‍යවරයා හැට මගේ සම්පත් දායකත්වයේ අවස්ථා ගන්නවකදී ලබා දුන්නා. අපි ඉදිරියටත් ලබා දෙනවා. මේ තුලින් මම හිතනවා අපි බලාපොරොත්තු වෙන ඉලක්කයන් ළඟා කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් ඔබතුමාගේ අමාත්‍යංශයත් අදාළ වෙන සියලු ආයතනත් ඒක රාශිය උවිට අපිට මේ 17 සපුරා ගන්නව නම් 2030 වෙනකොට මේ අපි බලාපොරොත්තු වෙන සංවර්ධිත රටක් බවට පත් කරගන්න පුළුවන්. එසේ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම ඒක තවසන්.
මේ වෙලාවේ මුරාසන සඳහා මයන්ත දිසානායකතුමාට ආරාධනා කරු ඒ නම යෝජනා කරන ස්ථිර කිරීම සඳහා
නියෝජ කතානායකතුමා මේ යෝජනාව මම ස්ථිර කරනවා.
සා විනාඩි 10ක් වගේ වෙලාවක් තියෙන දිවහල්ට විනාඩි 10ක් දුන්න ඔබතුමා කාලය අවසන් වෙන නිසා අපි ගරු කරුණාත්න පරිණිතාන මතුමාට කතාව ආරම්භ කරන්න ලැස්ති.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද අපි මේ විවාදයට ලක් කරන්නේ ඉතාමත්ම වැදගත් පනතක්, ඒ වගේම ඓතිහාසික පනතක්. තිරසාර සංවර්ධන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම යොමු කිරීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කරන්නට, තිරසාර සංවර්ධන සභාවක් පිහිටවන්නට සහ අනිකුත් අනුෂාංගික විධිවිධාන හදන්නට ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමාගෙන් මේ පනත රටක් හැටියට අපිට ඉතාමත් වැදගත් පනතක්. ඒ වගේම රටක් හැටියට අපේ ජාත්‍යන්තර ප්‍රජාවට රාජ්‍යයක් හැටියට අපේ යුතුකම ඉෂ්ට කරන්නා වූ නීතිය සම්පාදනය කරන ඓතිහාසික අවස්ථාව. අපේ ගරු අමාත්‍යතුමා මේ විෂය පිළිබඳ දැවැන්ත ඌමනාවකින් වැඩ කටයුතු කරන පින්වත් ඇමතිතුමෙක්. එතුමාට අපේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. තිරසාර සංවර්ධනය කියන කාරණය ගත්තහම ගරු මන්ත්‍රීතුමනි, මේක ඉතාම පළල් මහජන කතිකාවකට ලක්විය යුතු, මහජන ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉතාම බැරෑරුම්ම මැදිහත් විය යුතු කාරණාවක්. ලෝකයේ හිටපු බොහොම වැදගත් පරිසර විද්‍යාඥයෙක් නෝවේ ජාතිකයෙක් ආන් නාස් කියලා ඔහු ප්‍රකාශ කළා මේ වගේ කරුණු සම්බන්ධයෙන් මහජන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී එක වැදගත් මූලධර්මයක්. ඔහු කිව්වා අදාළ නැති කරුණු ප්‍රවේශමෙන් බැහැර කරන්න කියලා. Avoid tendencies irrelevance කියලා කිව්වා. ඉතින් අපි මේ වෙලාවේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මතු කරපු ගොඩාක් කරුණු කාරණා මේකට අදාළ කරගන්නේ නැහැ. අද මේ තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය ගැන අපි කතා කරන නිසා. මේක ඉතාම ලස්සන වචනයක්, හොඳ කතාවක්. නමුත් කියන්නට කනගාටුයි, තිරසාර සංවර්ධනය පිළිබඳ අදහස අද මේ ලංකාවේ තියෙන්නේ දෘෂ්ටිවාදගත තලයේ පමණයි. බොහොම දෘෂ්ටිවාද මතවාද න්‍යායානුකූල සාකච්ඡා තිබෙනවා. මේට පළල් මහජනයා යොමු කරව ගැනීම සම්බන්ධයෙන් අපි සියලු දෙනාම ඉන්නේ බොහොම නරක තැනක, බොහොම කනගාටුදායක තැනක කියලා අපි කියන්නට කැමති. මම අන්නේ ගැනයි මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ. අපි අන්තවාද දෙක හිරවෙලා ඉන්න. එක පැත්තෙන් ඉන්නේ මජර පරිභෝජන වාදයක් සංවර්ධනය හැටිට භාරගත්ත සමාජයක් මේක. එයට හොඳම උත්තරේ දුන්නේ අර සියටල් ප්‍රකාශනයේ. ඒ නායකයා කිව්වේ මොකක්ද? මුහුදේ ජීවත්වන අන්තිම මාළුවාත් බාගත්තාට පසු මිනිසාට තේරෙයි කියලා මේ මුදල් විතරක් හම්බ කරලා මුදල් විතරක් කාලා ජීවත් වෙන්න බෑ කියලා එම යෝජනාවක් ගෙනාවා. ඒකෙන් පෙන්වුවේ මේ ලෝකයේ යන මජර පරිභෝජනවාදයේ භයංකාරත්වය. ඒ වගේම තවත් අන්තවාදයක අපි හිර වෙලා ඉන්නවා. මේ පරිසරය ගැන කතා කරද්දි, සංවර්ධනය ගැන කතා කරද්දි, ධරණීය සංවර්ධනය ගැන කතා කරද්දි අනෙක් අන්තවාදයේ තමයි මේ මිනිසා අමතක කරලා මේක යන්න ඕනි කියලා අද දෘෂ්ටිවාද මතු වෙලා තිබෙන. ඒකට මං කියන්න කැමති හරිත අන්තවාදය කියලා. ඒ හරිත අන්තවාදීන් කල්පනා කරන හැටියට නම් අවසාන මිනිසාත් මිහිපිටින් තුරන් වන තුරු ඒ අයට වැටහෙන්නේ නෑ මිනිසාත් මේ පරිසරයේ කොටසක් කියලා. අර ආන්නාස් කියන විද්‍යාඥයම දාර්ශනිකයම කිව්වා මිනිසයා කියන්නේ පරිසරයෙන් වෙන් වෙච්ච කෙනෙක් නෙවෙයි, පරිසරයේ ජාලයක්, ඒ ජාලයේ ගැටය තමයි මිනිසයා කියලා. Not in the net. ගැටය තමයි මිනිසයා කියලා. නමුත් මිනිසයාගේ වෙනසක් තිබෙනවා. හැම තැනම ඉන්න එක මිනිසෙක් නෙවෙයි. හැම තැනම ඉන්න අලියා පිළිබඳ සත්ව විද්‍යාන කෝලුව අපිට කියන්න පුළුවන්. අලියා හැසිරෙන්නේ මෙහෙමයි, කණ්ඩෝනි මෙච්චරයි, බොණ්ඩෝනි මෙච්චරයි, සැරිසරන වට ප්‍රමාණය මෙච්චරයි කියලා ඒ කොතන අලියාටත් ඒ විද්‍යාවට අනුව එකක් කියන්න පුළුවන්. කොතන ඉන්න බිම්පණුවටත් ඒක කියන්න පුළුවන්. කොතන ඉන්න මනරටත් කියන්නට පුළුවන්, සමනලයටත් කියන්න පුළුවන්. ඒ සත්ව විද්‍යාන කෝලුව. නමුත් මිනිස්යා සම්බන්ධයේදී හැම තැනම ඉන්න එක විදියට හිතන පතන මිනිස්යෙන් නෙවෙයි. එක තැනක පෝසත් මිනිස්සු ඉන්නවා, තව තැනක දුප්පත් මිනිස්සු ඉන්නවා. එක තැනක නිර්වාණය හොයාගෙන යන ඉන්නවා, තව තැනක ස්වර්ගය හොයාගෙන යන ඉන්නවා, තව තැනක ඉන්නවා මේ එකක්වත් වැඩක් නැහැ කියලා කියන අය. තව තැනක ෆැසිස්ට්වාදී ඉන්නවා, තව තැනක ප්‍රජාතන්ත්‍රවාදීයෝ ඉන්නවා, තව තැනක ඒකාධිපතිවාදීයෝ ඉන්නවා, පරිසරවාදීයෝ ඉන්නවා, පරිසර විනාශක ඝාතකයෝ ඉන්නවා. මෙන්න මේ මනුෂ්‍ය ලෝකය. මෙන්න මේ මනුෂ්‍ය ලෝකයේ තියෙනවා මේකයි ස්වභාවික ලෝක දෙකයි අතර. අතර මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියන එක ගරු ඇමතිතුමනි මහා බැරෑරුම් සාකච්ඡාවකින් කරන්න ඕනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය කතිකාතලයේ කොයි මට්ටමක තිබුණත් සාමාන්‍ය ජනතාව මේ වේදිකාවට කඩාගෙන වදිනකොට, දුප්පත් මිනිස්සු විශේෂයෙන්ම මේ ප්‍රශ්නයෙන් බැටකනකොට, ඒ මිනිස්සුන්ගේ හඬට කන් දෙන්නේ නැතුව, ඒ දුප්පත් මිනිහා වෙනුවෙන් සානුකම්පිතව බලන්නේ නැතුව අපි අපේ න්‍යායන් වල හිර වෙලා වැඩ කරන්න ගියොත් එහෙම මේ සංවර්ධන ප්‍රතිපත්ති, මේ තිරසාර සංවර්ධන ප්‍රති නමට පමණක් සීමා වෙනවා. එම නිසා තමයි අපි සමහර අපවාදවලට ලක් වෙමින් පවා අපි මේ ඉල්ලා සිටින්නේ මේ තියෙන සංවර්ධන අර්බුදයෙන් පීඩා විඳින ආන්තික ගැමියෝ, පීඩිතයෝ, දුප්පත්තු පිළිබඳ විශේෂයෙන් හොයලා බලන්නේ නැතුව අපිට මේ සාකච්ඡාව කරන්න බෑ කියලා. අර පෞගේ කාලේ අලින්ගේ ප්‍රශ්නේ, වනසතුන්ගේ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ මම මේක මතු කළේ ඒ අර්ථයෙන්. කනගාවට කරුණී ගාමිණී ජයවික්‍රම පෙරහැර ඇමතිතුමනි, අපේ කතාව වල්ගෙන් ඒගොල්ලෝ අල්ලගත්තේ. අපි තමයි අපේ ප්‍රදේශවල මේ දරණීය සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටමින්, පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටමින්, ගහකොළ සතාසීපාවා වෙනුවෙන් පෙනී සිටමින් අපේ මට්ටමින් අරගල කළේ. අලින්ගේ රජදහන් විනාශ කරනකොට, මහා කැලෑවල ගල්කොරි ගහනකොට අපි ඒවට විරුද්ධව සටන් කළා, කෑ ගැහුවා. ඒ වෙලාවේ අපි වැඳින්නුවේ කොහොමද? මේ සංවර්ධන විරෝධීන් හැටියට. අද තමුන්නාන්සේ මේ වගේ ප්‍රතිපත්තියක් ගෙනහැල්ලා අනාගත කාලයේදී රාජ්‍ය ප්‍රතිපත්ති හදන අයට උපදෙස් දෙයි. ගල්කොරිය ගහනවා නම් කොහොමද ගහන්න ඕනි, බලාගාරය ගහනවා නම් කොහොමද ගහන්න ඕනි කියලා වැදගත් ප්‍රතිපත්තියක් මේ සභාවෙන් හදයි. අන්න එතකොට අපිට ඒ වගේ අරගල කරන්න අවශ්‍ය වෙන එකක් නැතොර නීතියක් රීතියක් තිබෙනවා. එහෙමනම් ඒකේ අනිත් පැත්තත් අපට අවශ්‍ය වෙලා තිබෙනවා. මොකද්ද මේ ස්වභාවික ලෝකයේ සහ මානව ලෝකයේ අතර ප්‍රශ්න විසඳීමේදී මිනිස්යාත් වැදගත් කියලා කල්පනා කරන්න. මෙහෙම කියනකොට සමහරයි අපට චෝදනා කරනවා මානව කේන්ද්‍රවාදීන් කියලා. ඇන්ත්‍රෝපෝසෙන්ට්‍රික් කියලා අපට කියනවා. ඒක හරියට අර හාමුදුරුවන්ට චීවරධාරියා කියලා අවමන් කරනවා වගේ වැඩක් ඒක. නෑ අපිට ඇන්ත්‍රෝපෝසෙන්ට්‍රික් කියලා කිව්වට අපි යෝජනා කරනවා මෙතෙන්දී විශිෂ්ට මිනිහෙක් ආවේ නැත්තම් මේ ප්‍රශ්න විසඳන්න බෑ. මම තව හොඳ උදාහරණයක් කියන්නම්. අද මේ න්‍යෂ්ටික බලය ගැන අපි ලෝකේ කතා කරනවා. න්‍යෂ්ටික බලය න්‍යෂ්ටික ආයුධ හදලා ලෝකේ න්‍යෂ්ටික පිපිරුමට ලක්ුණොත් එහෙම න්‍යෂ්ටික සීතලක් ලෝකෙට එයි කියලා කල්පනා කරනවා. නියුක්ලියර් වින්ටර් එකක්. මොකද අහසේ දූලි වලාවක් ඇවිල්ලා හිරු රැස් වැටෙන්නේ නැතුව පොළොව සීතල වෙයි කියලා විශ්වාස කළා. එම නිසා අපි න්‍යෂ්ටික බලයෙන් ඈත් වෙන්න ඕනේ කියලා කිව්වා. 1980 දශකයේදී ජර්මනිය කිව්වේ මොකක්ද?
තව මිනිත්තු දෙකක් වගේ කාලයක් තියෙන්නේ.
න්‍යෂ්ටික බලය අනේ එපා. නියුක්ලියර් පවර් නෝ තෑන්ක්ස්. එහෙම තමයි කිව්වේ. එතකොට මේ ලෝකයේම එක පද්ධතියක් ජීව පද්ධතියක් විශිෂ්ට ලෝකයක් කියලා කියපු අර ගයියා තියරිය කියලා එකක් තියෙනවා. මේ පෘථිවිය මහා විශිෂ්ට ලෝකයක් කියලා කියපු එක. එහෙම කියපර ජේම්ස් ලව්ලොක් කියන ඒ පරිසර විද්‍යාඥම කියන්න පටන් ගත්තා කරන්න දෙයක් නැහැ. න්‍යෂ්ටික බලය තමයි එකම විසඳුම කියලා. ඉස ග්‍රීන් සොලූෂන් කියලා කියන්න පටන් ගත්ත අරවා හොලිවුඩ් ප්‍රබන්ධ කිව්වා. එහෙම වුණේ ඇයි? අපි කතා කර කර හිටියා අපි රිනියුවබල් එනර්ජි ඒවා ඔක්කොම කතා කරනවා වැඩේ කරන්නේ නැහැ කියලා. එම නිසා මම අද මේ පාර්ලිමේන්තුවේ මතක් කරන්න කැමතියි. අද අපේ මේ පරිසරවාදය හරිත අන්තවාදයකට ගිහිලා තිබෙනවා. සංවර්ධන ක්‍රමය පරිභෝජනන්තවාදයකට ගිහිලා තිබෙනවා. මිනිසාත් අමතක කරලා සතාත් අමතක කරලා තිබෙනවා. අලි මිනිස් ගැටුම විසඳන්නේ නැහැ. අලියාටත් මිනිසාටත් මැරෙන්න ඇරලා තිබෙනවා. වන සතුන්ගෙන් මිනිසුන්ට වෙන හානියේදී ඒක විසඳෙන්නේ නැහැ. ගැමි ගොවියා ගම්මාන අතහැරලා දාලා යන තැනට පත් කරලා තිබෙනවා. මේවා ගැන අබමල් රේණුවක හැඟීමක් නැතුව අද න්‍යායන්වල විතරක් පිරිස් හිර වෙලා තිබෙනවා. මෙහෙම ප්‍රශ්න විසඳන්නට බෑ. මැදුම් පිළිවෙත කියලා කියන්නේ. මේ ප්‍රශ්නේදී මැදුම් පිළිවෙත කියලා කියන්නේ මේ මානව ලෝකයත් ස්වභාවික ලෝකයත් ඒ දෙක අතර තිබෙන
ප්‍රණයකදී
කර ගැනීම වෙනුවෙන් ඥානාන්විතව පෙනී සිටීමටයි. එම නිසා ඒ සම්බන්ධයෙන් විශාල අතිවිශාල සමාජ කතිකාවක් අවශ්‍ය වෙලා තිබෙනවා. එම නිසා අපේ ගරු ඇමතුමාට අපි කියන්නේ ඔබතුමා මේ කාරණාව සම්බන්ධයෙන් බොහොම උනන්දුයි. මම ඔබතුමාත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔබතුමා තිරසාර සංවර්ධනයේ පිළිබඳ සභාවට යනකොට මමත් ඔබතුමාත් එක්ක ආවා. එම නිසා ඔබතුමාට මේ පිළිබඳ ලොකු උනන්දුවක් තිබෙනවා. ඒ කාරණේදී කිසිම පාර්ශ්වයක අන්තවාදියෙකුට මේ ප්‍රතිපත්තිය මත ආධිපත්‍ය පිහිටවන්නට ඉඩ දෙන්නට එපා. එහෙම කළොත් අපිට මේ ප්‍රශ්න විසඳන්න හම්බ වෙන්නේ නැහැ. පීඩිත මිනිසු ගහන කැරලි වලින් අපේ මේ බුද්ධිමතුන්ට කට හොල්ලන්න හම්බ වෙන එකක් නැහැ. ඒ තරමේ භයානක ප්‍රශ්නයක් අපේ ගම්මානවල ගොවියන්ගේ පීඩිතයන්ගේ ඉතුරු වෙලා තිබෙනවා. ඒ ප්‍රශ්නේ වෙනුවෙන් රටම සංවේදී වෙන්නට අවශ්‍යයි. හැබැයි ඒකේදී අපි මොන විදියකින්වත් අපි පිළිගන්නේ නැහැ ඒ මජර පරිභෝජනවාදය. එතෙන්ට මේ රට ගමන් ගත යුතුයි කියලා අපි කියන්නේ නැහැ. ඒ අතරමැද ඉඳගෙන අපේ සම්ප්‍රදායට අපේ ආගමික සම්ප්‍රදායන්ට අපේ හරපද්ධතියට එකඟව තමයි මේ පාරිසරික
ගැටලුව
පිළිබඳ ප්‍රශ්නේ අපි විසඳ ගන්නට අවශ්‍ය කියන කාරණේ මතක් කරමින් අපේ ගරු ඇමතිතුමාට නැවත වතාවක් මේ කටයුත්ත ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්පය මෙතකින් අවසන් කරනවා. ගරු මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි.
Then suspended till 1:30 lunch. Thank you.